ගරු නිමල් පලියන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් ලැබෙනවා.
ගරු මූසලා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද අප විවාදයට අරගෙන තියෙන්නේ අප විසින් අනුමත කරන ලද බදු ව්‍යුහය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය සම්බන්ධවයි. 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විවිධාන පනතේ විදුලි බලයෙන් ධාවනය වන වාහන සම්බන්ධයෙන් වන බදු නැවත වටයකින් සංශෝධනය කිරීම මේ අවස්ථාවේදී සිදුවෙනවා. මේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ දැනට ධාවනයට එක්කර පවතින ඩීසල්, පෙට්‍රල්, හයිබ්‍රිඩ් වගේම ඉලෙක්ට්‍රික් වාහන අතර බදු අනුපාතයන්ගේ විශාල පරතරයක් පවතින බවත්, එම පරතරය යම්කිසි ආකාරයකට සාධාරණීකරණය කිරීම වෙනුවෙන් විදුලි බලයෙන් ධාවනය වන වාහනවල බදු අනුපාතයම් යම් ප්‍රමාණයකින් ඉහළ දැමීම. එතකොට මේ තුලින් සිද්ධ වෙන්නේ මේ වාහන වර්ග කීපයක්, නමුත් ඒවා අතර පවතින බදුවල වෙනස යම් ආකාරයකට සාධාරණ තත්වයකට පත් කිරීමයි. මේ අවස්ථාවේදී සංශෝධනය කරනු ලැබුවත්, බදු වැඩි කරනු ලැබුවත්, තවදුරටත් ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වල බදු අනුපාතයන් පෙට්‍රල් සහ ඩීසල් වගේම හයිබ්‍රිඩ් වාහනවල බදු අනුපාතයන්ට වඩා අඩුවෙන් පවතින බව පැහැදිලි. උදාහරණයක් විදිහට ධාරිතාවය 1500 වන පෙට්‍රල් වාහනයක CIF වැලිව් එක මිලියන 5ක් වෙන අතර ඒ සඳහා බදු අනුපාතයේ 100/210ක්. එවැගේම ඒ කාණ්ඩයේම හයිබ්‍රිඩ් වාහනයක් සඳහා බදු අනුපාතය 100/310ක් වන නමුත් ඉලෙක්ට්‍රික් වෙහිකල් සඳහා කිලෝවොට් 0.100 අතර වන ප්‍රමාණය සඳහා බදු අනුපාතය 70%යි. මේ ප්‍රතිශතයන් අපි සංසන්දනය කිරීමේදී තවදුරටත් අපිට පැහැදිලි වන්නේ මේ ඉලෙක්ට්‍රික් වාහන සඳහා පනවා ඇති බද්ද තවදුරටත් අනිකුත් වාහන කාණ්ඩවලට වඩා ඉතා පහත අගයක් ගන්නා බව. බදු රජයේ ආදායම, අපි රාජ්‍යයක් විදිහට ආදායම් රැස් කරන එක් මාධ්‍යයක් තමයි බදු. ඒතර ඒ අතර ආනයනය මත යම් බද්දක් පැනවීම තුළින් භාණ්ඩාගාරය ආදායම උත්පාදනය කරනවා වගේම අපි මේ අවස්ථාවේදී කල්පනා කරන්න ඕනේ මේ රට පැවතිච්ච තත්ත්වයේ සිට අද මේ තැනට එනකොට සමස්යක්ම වශයෙන් ආනයනය අත්හිටවා තිබූ වාහන යම් යම් අවස්ථාවල රටේ ක්‍රියාකාරීත්වයට, එම නැත්නම් කර්මාන්තවල අභිවෘද්ධියට, එම නැත්නම් සේවා සැපයීම සඳහා අත්‍යවශ්‍ය අවස්ථාවල බස් රථ වගේම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන මෝටර් වාහන, එම නැත්නම් උපකරණ ගෙන්වීම සඳහා අවසරය දෙනු ලැබුවා. ඒකම ඒවා සඳහා විශේෂිත වූ බදු අනුපාතයන් නියම කරනු ලැබුවා. ඒකම තවදුරටත් තුන්වෙනි පියවරක් වශයෙන් ඇත්තටම මේ රටේ ජනතාවට තමන්ගේ ගමන් පහසුව සලසා ගැනීමට සුදුසු පරිදි වාහනයක් ආනයනය කර ගැනීම හෝ ආනයනය කරන ලද වාහනයක් මිලදී ගැනීම සඳහා අවස්ථාව අවකාශ සැලසිය යුතු බැවින් ඒ අත්හිටවා තිබූ තුන්වෙනි ගණය, එහෙම නැත්නම් මෝටර් වාහන ආනයනය සඳහා අවසරය දෙන ගමන්ම ඒ සඳහා යම් ආකාරයකට සීමාවක් පැනවීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒකට හේතු කීපයක් තියෙනවා. ලංකාව මේ වෙනකොට මේ විදුලි බලයෙන් ධාවනය වන වාහන නිෂ්පාදනය ආරම්භ කරලා තියෙනවා ආයතන කීපයක් විසින්. එතකොට එම ආයතනවල නිෂ්පාදනය වන, එම නැත්නම් දේශීය වශයෙන් නිෂ්පාදනය වන වාහනයක් වෙත අපිට යන්න පුළුවන් නම් විදේශයකින් ආනයනය කරනකොට අපිට අහිමි වන ඩොලර් ප්‍රමාණය මං හිතනවා දේශීය වශයෙන් මිලදී ගැනීමකදී අපිට වැය වෙන්නේ නැහැ. එතකොට තවත් අරමුණක් වෙන්නේ අපිට විදේශ සංචිත ඇත්තටම සීමා සහිතයි. මොකද රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත් වුණාට පස්සේ ක්‍රමානුකූලව දැන් විදේශ සංචිත ගොඩ නැගෙමින් පවතිනවා. ඒ පවතින විදේශ සංචිත යම් ආකාරයකට අපි අත්‍යවශ්‍ය කරුණු සඳහා රැකගත යුතු වෙනවා. ඒක යම් ආකාරයකට නඩත්තු කළ යුතු වෙනවා. ඒ නිසා අනවශ්‍ය ආකාරයේ මෝටර තානායනය සඳහා ඉඩදීම වැළක්වීම තමයි යම් ප්‍රමාණයකදී මෙතනදී සිද්ධ වෙන්නේ. නමුත් කවුරුන් හෝ මේ දරාගත හැකි කෙනෙකුට අවකාශය සලසලා තියෙනවා යම් ප්‍රමාණයකට ආනයනය කර ගැනීමට. ඒකම කර්මාන්ත කරුවන් වශයෙන් තම කර්මාන්තය ඉදිරියට කරගෙන යාමට තමන්ට අවශ්‍ය කරන මෝටර රථ ලබා ගත යුතු වෙනවා. බොහෝ විට වසර ගණනක් තිස්සේ අත්හිටවා තිබූ තත්ත්වයන් එක්ක ඉතා ලෝකයේ වේගයෙන් වෙනස් වෙනවා. නව පන්නේ වාහන, එහෙම නැත්නම් නව මාදිලි, අලුතින් එන දේවල් තියෙනවා. මිනිසුන් ඒවා භාවිත කරන්න හුරු වෙමින් පවතිනවා. එතකොට ඒ සඳහා යම් අවකාශයක් සැලසිය යුතු වෙනවා. එතකදී අපිට දැකගත හැකි තත්ත්වය වෙන්නේ අපේ කර්මාන්ත අංශයේ යම් ප්‍රමාණයකට සංවර්ධනය වීම සාධනීය ලක්ෂණයක් ලෙස අපි විශ්වාස කරනවා. ඒ වගේම අප රට තුල ක්‍රියාත්මක වන විවිධ බදු ක්‍රමයන්ගෙන් විශේෂයෙන්ම ආනයනය මත අය කරන බදු සුවිශේෂයි. මොකද හේතුව දේශීය වශයෙන් වැට් බදු හැම තැනකින්ම අප අය කිරීමට කටයුතු කරනවා කියන කාරණාවට වැඩිය පසුගිය රජය විසින් එළඹුණු IMF ගිවිසුම ඇතුලේ වැට් බදු අත්‍යවශ්‍ය ආහාර ඖෂධ සහ පාසල් ලිපිද්‍රව්‍ය උපකරණ වලටත් පැනෙව්වා. නමුත් අද වෙනකොටත් ඒවයි කිසිදු වෙනසක් නැතුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න රජයට සිදු වෙනවා මේ ගිවිසුම්ගත තත්ත්වයන් යටතේ. නමුත් පහසුව සැලසීම සඳහා ජනතාවට වෙනත් ආකාරයකින් ජනතාව වෙත ඒ පහසුව සැලසීම සඳහා විවිධ වූ ක්‍රමෝපාය යටතේ පාසල් දරුවන්ට සහන සැලසීම වගේම ජනතාවට සහන සැලසීම වගේ කටයුතු සිදු කරනු ලැබුවා. මේ හැම කටයුත්තක් සඳහාම රජය නිශ්චිත ආදායම් තත්ත්වයකට ළඟා විය යුතු වෙනවා. ඒ වගේම ඒවා කළමනාකරණය කරගත යුතු වෙනවා. මොකද රජය මේ වෙනකොට ආදායම් උත්පාදනය කිරීම සඳහා යම් යම් ව්‍යාපෘති සඳහා යොමු වෙමින් පවතින අතර තාමත් එම ව්‍යාපෘති ආදායම් උත්පාදන මට්ටමට ලං වෙලා හෝ එහෙම නැත්නම් එවැනි තත්ත්වයක් ළඟා කරගෙන නැහැ. මොකද අපි ආණ්ඩුව බාර අරගෙන මාස 6යි. ඒ වගේම තමයි පැවති සියලු ව්‍යාපාර, එහෙම නැත්නම් රජයේ ව්‍යාපාර බොහෝ දුරට පහඩු ලබමින්, එහෙම නැත්නම් යම් ආකාරයක අනර්ථකාරී විදිහට ඒවා අවභාවිතා කරමින් පැවති තත්ත්වයක් යටතේ අපිට ඇත්තටම තවදුරටත් ඒවා නගා සිටිය යුතු තත්ත්වයක තමයි පවතින්නේ. උදාහරණයක් විදිහට දැන් අද වුණත් කීප අවස්ථාවකදීම විපක්ෂයේ මන්ත්‍රීවරුත් කතා කරනු ලැබුවා මේ අපිට ආණ්ඩුවට සැලැස්මක් නැහැ, ඒ නිසා මේ ලුණු ප්‍රශ්නය ඇති වුණා, හාල් ප්‍රශ්නය ඇති වුණා ආදී වශයෙන් විස්තර විග්‍රහ කරන්න සහ විවේචනය කරන්න ආරම්භ කළා. නමුත් පැහැදිලිව කියන්න අවශ්‍ය වෙනවා අපේ පාලනයෙන් තොර සමහර සාධක නිසා අපි සැලසුම් කළත් සමහර සැලසුම් අපේ පාලනයෙන් තොර සාධක නිසා අසාර්ථක වෙන අවස්ථා තියෙනවා. අපි ඒ පිළිබඳව ඉදිරියේදී කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම තමයි පැවති රජය යම් ආකාරයකට සැලසුම් සහගත විදිහට කටයුතු කළා නම් හදිසි අවශ්‍යතාවයක් සඳහා ප්‍රයෝජනයට ගැනීමට තොග රැස් කර තබා ගත යුතු වෙනවා. විශේෂයෙන්ම ලුණු නිෂ්පාදනය සඳහා යම් ප්‍රමාණයක කාලයක් අවශ්‍ය වෙනවා. අඩුම තරමේ මාස 7ක්වත් වැය වෙනවා. ඉතින් අපේ ආණ්ඩුව ඇවිල්ලා තාම මාස 6යි. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ අපි ලුණු කෙරෙහි යම් ආකාරයකට බර තැබීමක් නැත්නම් ලුණු නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කළේ නැහැ කියන අදහස.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට තව විනාඩි 2ක කාලයක්
ලැබෙනවා. මෙම තත්ත්වයේ යටතේදී අපි පැහැදිලි කරගත යුතු වෙන්නේ ඒ අවශ්‍ය රජයේ මැදිහත් වීම කරන ගමන්ම ඒ සඳහා අවකාශය සැලසිය යුතු වෙනවා. නමුත් අපිට ලුණු වගේ දෙයක් අත්‍යවශ්‍ය තත්ත්වයන් යටතේ ආනයනය කර ගැනීමට අවස්ථාව අවකාශය ලබා දිය යුතු වෙනවා. එතකොට අපිට යම් විදිහකට විදේශ සංචිත අපේ සීමාවන් වේගයෙන් අඩු වෙනවා නම් අත්‍යවශ්‍ය කටයුතු සඳහා අපිට අවශ්‍ය කරන විදේශ විනිමය අපි සතු නැත්නම් රට ඊට වැඩිය බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ කලමනාකරණය කිරීම කියන එක ඉතා පහසු කටයුත්තක් නෙමෙයි. මොකද රට හැම අතින්ම ගරා වැටිලා කඩා වැටිලා හැම අංශයක්ම බිම ඇද වට්ටලා තියෙනවා. ඉතින් එවැනි තත්වයක් යටතේ මම විශ්වාස කරනවා රජය මේ අවස්ථානුකූලව මේ ගන්නා පියවර ක්‍රමිකව ජනතාවට අපහසුයක් නොවන ලෙසත් එවැගේම රජයේ කටයුතු නැත්තම් ජනතාවගේ පොදු පහසුකම් නේද දිනු තිවුණු කර යම් ආකාරයකට ඔවුන්ට පහසුකම් සැලසලා ඔවුන්ගේ ජීවන තත්ත්වයේ නගා සිටවීමටත් මේ සියලු තීන්දුව తీරන එක විදිහටම බලපාන බව. ඒ අනුව අද දවසේදී අපි සාකච්ඡාවට ලක් කරන 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතට ප්‍රකාරව විදුලියෙන් ක්‍රියාත්මක වන වාහන සඳහා ඒ බදු පැනවීම යම් ආකාරයකට ජනතාවට පීඩාවක් නොවන විදිහටත් එවැගේම ජනතාව අතර එහෙම නැත්නම් අනිකුත් වාහනවලට සාපේක්ෂව මේ අනුපාතයන් ඉතා සාධාරණයි කියන විශ්වාසය අප තුල තියෙනවා. මේ තුලින් ජනතාවගේ ඒ අවශ්‍යතාවයන් අභිලාෂයන් ඉෂ්ට කර ගන්නවා වගේම රජයක් විදිහට වගකීමෙන් කටයුතු කරන්න ඉදිරියේදීත් කටයුතු කරන්න මේ වැනි සංශෝධන අවශ්‍ය නම් ඒ ඕනෑම මොහොතක ඒ සංශෝධනයන් ඉතා වගකීමෙන් යුක්තව ක්‍රියාත්මක කරන්න අපි සූදානම් කියන අදහස පළ කරමින් මානියඬ වෙනවා. බොහොම ස්තුතියි.